අද අපි දේවල් අපි දස්මේ රූප 28ක් පිළිබඳව ඉඳහරි සඳහා වෙනවා. ඒ රූප 28 පිළිබඳව විග්‍රහයක් කරන්න කියන ගමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අටවිසි රූප කියන විග්‍රහ වෙනකොට ඒක මුලවම ගැඹුරු විග්‍රහයක් තියෙනවා. දැන් නිරුක්ති සාහිත්‍ය විග්‍රහ වෙන්න ඕනේ. වර්ගිනා කියලාම භූත රූප හතරක් ගන්නවා. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන්නේ භූත රූප හතරක් විග්‍රහ කරනවා. දැන් මේ භූත රූප හතරක් ගන්න විග්‍රහ වෙනකොට අපිට දැනගටේතු කොටසක් තියෙනවා. ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ප්‍රධාන රූප හතරකුයි වන්න, ගන්ධ, රස, ඕජා කියන මේ රූප නිසා හරගන්නේ රූපයන්ට ආවේනිකව හටගන්න තව රූප හතරකුයි. ඔය හතරක් ගන්න හදාගන්න වෙනවා. මේ මේ රූප කොයින්ද? ලෝකේ සදාතනික රූපයක් නැහැ. මොන හරි ලෝකේ හදගත්තා නම් හදකට සියල්ලක්ම හේතුඵල. මේ හේතුවක ඵලයක් වශයෙන් හදගත්ත ඒවා මිසක් හේතුවක ඵලයක් වශයෙන් හත් නොගත් දෙයක් ලෝකේ පැවැත්ම තුල නැහැ. ඒක මූල ධර්ම න්‍යායයි. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකයි වන්න ගන්ධ රස ඕජා කියන මේ රූපයන් ආවේනි රූපයන්ට ආවේනික වූ තව රූප හතරකුයි. මේ නිසා රූප අටකින් යුක්ත වන්නා වූ කොටසක් තියෙනවා. මේකට කියනවා සුද්ධ ආස්තකය. සුද්ධ වූ අටක් කියන එකයි සුද්ධ ආස්තකය කියන්නේ. ඒ කියන්නේ රූප හටගැනීමේ මුලින්ම හටගන්නවා කියන එකයි. මුලින්ම හටගන්න රූප අටක්. සෑම රූපයක්ම අන්තිමට බිඳගෙන ගියාම ඒක අන්තිමට බිඳින්න බැරි කොටසක් ඉතුරු වෙනවා. මනෝ විද්‍යකින්වත් බිඳින්න බෑ. දැන් යන්ත්‍ර රූප රාජයෙන් බිඳිනවා නම් එහෙම ඔය සුද්ධාස්තකයෙන් බිඳ ගන්න බෑ. ඊට මෙහා නව තියෙනවා. මේ යන්ත්‍ර රූප ගෝචර වෙන්නේ නැහැ. ඒතර බිඳගෙන ගියාත් යන්ත්‍ර රූප වලට ගෝචර වෙන්නේ එකරම් මට්ටමක විතරයි. අනිත් බිඳුණාට ඒවා ගෝචර වෙයි. දැන් කාන්දම් කියන එක යන්ත්‍ර රූප වලට ගෝචර වෙන්නේ නැහැ. දැන් කාන්දම් කියන වචනයක් තියෙනවා. ඒ කාන්දම් කියන එක ෆොටෝ ගහන්න බෑ. අනිශ්චයෙන් බලන්න බෑ. ඉතාලි සිවුම්. මෙන්න මේ ඉතාලි සිවුම් කොටසකින් තමයි කාන්දම් කියන මට්ටමින් අපි කියන්නේ වෙන තමයි ඔය සුද්ධාස්තක හටගන්නේ. ශේකරගෙන ගියාම නෑ බිඳගෙන කුඩා කරගෙන ගියාම අන්තිමට දෙන්න අන්දම. තමයි ක අන්දම කාන්දම. නං ශේකරලා අන්තිමට ශේවිච්චකොට අන්දම තමයි සේව උපරදී අන්දම තමයි ක අන්දම කියන තමයි කාන්දම කියන්නේ. කාන්දම කියන වචනේ අපි කියනවා මොකද කියනවා දන්නේ නැහැ. කාන්දම් කියන්නේ ඒකයි. ඒව එකතරා බලයක් තියෙනවා. අපි කියනවා කාන්දම් ශක්තිය කියලා. ඒ කාන්දම් ශක්තිය කියන්නේ රූපවල බලය නෙමෙයි රූපවලට ආවේනික වෙච්ච බලය. අපි වල න්‍යෂ්ටික බලය කියලා කියනවා. න්‍ය ආස්තික කියන එකයි න්‍යෂ්ටික කියන්නේ. අතනේ කවුරු හදුවා ඒක ධර්ම විග්‍රහයක් තියෙනවා. අටක න්‍යාය වූ බලයට කියනවා න්‍ය ආස්තික. අටකට න්‍යායයක් වෙලා තියෙන නිසා අටක නියම බලය. න්‍ය ආස්තික බලය තමයි න්‍යෂ්ටික බලය. නැත් සුද්ධාස්තකයක් වටා පිළිහිලා තියෙන බලයක් තියෙනවා. මේ බලයට කියන සාමාන්‍ය තමයි න්‍යෂ්ටික බලය කියලා. ඒතර අපි දකින්න ඕනේ මේ බලය මොකද්ද? සුද්ධාස්තකය කියන්නේ මොකද්ද? ඒක සදාත්මික වස්තුවක්. සදාත්මිකයි කියලා කවුරු හරි කිව්වොත් එන ඒකච්ඡ සාස්ත්‍රතවාදී කියන වාදයට වැටෙනවා. කොරසක් ස්ථිරයි කොරසක් අස්ථිරයි කියන වචෙන්ද වැටෙනවා. හැබැයි බුදුදහම තුල තියෙන එක විද්‍යා දෘෂ්ටියක් හැටියට වෙන්න. ඇත්තක් හැටියට කියන්නේ නැහැ කියනවා තිබු. බොහෝකටම අද මේ භාවිතා වෙන්නේ සුද්ධාස්තකයේ විඳින්න බැරි විනාශ කරන්න බැරි සදාතනික වස්තුවක් හැටියට. එහෙම ගත්තොත් එහෙම බෞද්ධයෙක් හිට වෙනවා. ඒකට සාස්ත්‍රතයි කියලා ගන්න ස්ථිරයි. සාස්ත්‍රවාදියක් කොටසක් සාස්ත්‍රතයි කොටසක් ඒකේ හටගන්නේ අසාස්ත්‍රතයි කියුවොත් ඒකත් සාස්ත්‍රවාදිය කියන්නේ කොටසක් ඉස්තිරයි එක කොටසක් ඉස්තිරයි එක කොටසක් ඉස්තිර නැහැ කියන එක වැටෙනවා. එහෙනම් ඒක ධර්මයේ ගැළපෙන්නේ නැහැ. හේතුවක ඵලයක් වශයෙන් යමක් ලෝකේ පහළ වෙලා තියෙනවා. පහළ වෙච්ච හේතුවට ඵලයක් තියෙනවා. හේතුවක ඵලයක් වශයෙන් පහළ වෙනවා. ඉතින් පහළ වෙච්ච දේවල් වල ස්වභාවය ඒකයි. එහෙනම් අපි දකින්න ඕනේ කොහොමද සුද්ධාස්තකේ හටගන්නේ? හේතු මොනවාද? කොහෙද ආරම්භය හටගන්නේ කියලා අපි දකින්න ඕනේ. රූප හටගැනීමේදී රූප හට ගන්න ක්‍රමයක් තියෙනවා. කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියලා දෙකට තියෙනවා. කර්මජ රූපයි චිත්තජ රූපයි කියන එක හට ගන්නකොට කර්මයෙන් ජනිත කරන රූප වලට කර්මජ රූප කියනවා. කර්ම බලෙන් ජනිත කරනවා. චිත්ත බලෙන් ජනිත කරනේවර කියනවා චිත්තජ රූප. කර්මයෙන් නිසා ජනිත කරනේවා තියෙනවා, හිත නිසා ජනිත කරනේවා තියෙනවා. චේතනාකින් ශක්තියක් තියෙනවා හිතක හටගන්න. හිත හටගන්නකොටම චෛතසිකයක් තියෙනවා චේතනා චෛතසිකය කියලා. මෙන්න මේ චේතනාකින් චෛතසිකයක් එක්කලා හටගන්න ඒක මූලික කරගෙන අනිත් පැත්ත ආධාර කරගෙන හිතක අනිත් කොටස අනිත් චෛතසික ආධාර කරගෙන ඒ වගේම හිතත් ආධාර කරගෙන හටගන්න කොටසක් තියෙනවා. චිත්තය රූප. චිත්තයෙන් ජනිත කරන රූප. ඒ චේතනාවතුලින් ජනිත කරන ශක්තියක් තියෙනවා. ඒ ශක්ති විශේෂය අපි කියනවා කර්ම ශක්තිය. මෙන්න මේ කර්ම ශක්තිය නානාක්ෂණික කර්ම කියලා අපිට කියනවා. කොයි කොයි මොහොතේ හරි මේ ශක්තිය එන්න පුළුවන්. ශක්තිය ගැබ්බෙලා තියෙනවා. ශක්තියෙන් ක්‍රියාත්මක වෙන රූප නිබලවන්න පුළුවන් කොයි මොහොතක හරි. සමහර කර්මයක් සිද්ධ කරපුනහම ඒක අධ්‍යාපක සිද්ධ කරලා. මතු අධ්‍යාව වන්නාවකට පස්සේ ඒ සිද්ධිය කරපු ඩායි කළා ඉවරයි. හැබැයි කරලා ඉවර වුණාට නිස්පාදිනේ ශක්තිය ඉවර නැහැ. ඒ ශක්තිය කවදා හරි විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කර්මයක් කරපුහම කර්ම අවස්ථාව ඉක්මනියක්. ක්‍රියාව ඉක්ම යනකොට. ඒ විදිහට නිකුත් කරපු ශක්තිය තියෙන්නේ ධර්ම කියන අවස්ථාවේ. ඒක තිබිලා නම් කවදා හරි ඒකෙන් විපාක දෙන්නේ යව බව ගන්නකෙට ඉස්සෙල්ලා කරපු කර්මයක් ධර්ම අවස්ථාවට පත් වෙලා ශක්තිය අපහින් නිගත් කරත් වෙලා. ශක්තිය රූපනේ රූප නිබදවන මූලය. හැබැයි කර්මයේ තියෙනවා නිබදෙන්නේ. මෙන්න මේ නානාක්ෂණික කර්ම කියන එක කොයි කොයි මොහොතක හරි ක්‍රියාත්මක වෙන්න හේතු ඇතුළු නිෂ්පාදනය තියෙනවා ශක්තිය. අවුරු කෝටි ගානක් ගිහින් හරි කමක් නැහැ මතු අද්දවස. ඒක විපාක දෙන්න අවස්ථාව වෙනකොට. ඒකට ගැළපෙන පරිසරයකදී. අන්න අර ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ධර්ම අවස්ථාවේදී තිබෙන ශක්තිය. තිබිලා ඒක ක්‍රියාත්මක වෙන්න නම් විපාකයක් දෙන්න. ඒකට අවශ්‍ය කරන කොට දෙපැත්තක හැදෙන්න ඕන. විපාකයක් දෙන්න බැරි නිකන්. ඇහැ හැදෙන්න ඕන, රූප හැදෙන්න ඕන. විපාකයේ මොදනම් ඉෂ්ටප්‍රිය ඇහැකුයි ඉෂ්ටප්‍රිය රූපය හැදගන්න. කන හැදෙන්න ඕන, ශබ්ද හැදෙන්න ඕන විපාකයක් දෙන්න. විපාකයේ මොදනම් ඉෂ්ටප්‍රිය කනකුයි ඉෂ්ටප්‍රිය ශබ්දයකුයි හැදගන්න. විපාකයේ නරක නම් අනිච්ච අප්‍රිය කනකුයි අනිච්ච අප්‍රිය ශබ්දයකුයි හැදගන්න. ඒ දෙකේ සම්බන්ධයෙන් තමයි ස්පර්ශයක් හටගන්නේ. ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාවෙන් තමයි ජප වේදනා හරි දුක් වේදනා හරි ගැලපෙන විදිහට එන්නේ. ඉෂ්ට ප්‍රිය කනකින්, ඉෂ්ට ප්‍රිය ශබ්දයෙන් ජප වේදනා හටගන්නවා. ඉෂ්ට ප්‍රිය රූපයෙන්, ඉෂ්ට ප්‍රිය ඇහැකින් සුඛ වේදනා හටගන්නවා. අනිත්‍ය අප්‍රිය ඇහැකින්, අනිත්‍ය අප්‍රිය රූපයෙන් ස්පර්ශයෙන් නිසා දුක් වේදනා හටගන්නවා. මෙන්න මේ දුක් වේදනාව හෝ සුඛ වේදනාව තමයි විපාක අවස්ථාවේදී දුක් විඳින්නේ. දැන් විපාක අවස්ථාවේදී දුක් විඳින්නේ ආරම්භන අවස්ථාව කියලා එකක් එන්න ඕනේ. ආරම්භන කියන්නේ ආරම්භ වෙන අවස්ථාව. ආරම්භ වෙන්නේ කොහොමද? එක්ක ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හයට විනාක වෙන ආරම්භ වෙන්නේ දෙයක් නෙවෙයි. ඒ ඉන්ද්‍රිය හය හට ගන්න ඕනේ ආරම්භ වෙන්නේ. ආරම්භ වෙන්න නම් ඇහ කන දිව නාසය ශරීරයේ මන කියන ප්‍රමාදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දින බාහිර හයකුත් හට ගන්නවා. ඒවත් එකින් එකට අනුකූලව හරගෙන ස්පර්ශ වෙන්නේ නැත්නම් ස්පර්ශ වෙන විදිහක් නැහැ. අන කර්ම ධර්ම අවස්ථාවේ පත්තුන කර්ම ශක්තිය. ඒ දෙපැත්තක් නිර්මාණය කරනවා. ඔන්නේ විපාක අවස්ථාවට ඉතිරලා ආසන්න කාලේ නිර්මාණය වෙන කාලෙදී. අර ශක්තිය විසින් නිස්පාදනය කරනවා කර්මජ රූප. කර්මයෙන් ජනිත කරන රූප නිසා ඇහැට ගැනීමට පොතක් ආධාර වෙනවා, රූප හට ගන්න පොතක් ආධාර වෙනවා. කන හට ගන්න පොතක්, ශබ්ද හට ගන්න පොතක්. නාසය හට ගන්න පොතක්, ගන්ධ හට ගන්න පොතක්. දිව හට ගන්න පොතක්, රසය හට ගන්න පොතක්. කය හට ගන්න පොතක්, පහස හට ගන්න පොතක්. මන හට ගන්න පොතක්, ධර්ම හට ගන්න පොතක් කියලා. මේ දෙකටම අවශ්‍ය කරන රූප වස්තු නිස්පාදනය කරනවා. ඒ නිස්පාදනයේ මූලාරම්භය තමයි ආපෝතේජෝ වායෝ පඨවි වන්න ගඳ රස වෝජා කියන මේ සුද්ධාස්තක නිස්පාදනය. මෙන්න මේ පළවෙනි නිස්පාදනයේ ළඟට ඒ නිස්පාදනයේ විච්චේව ඇති වෙලා දෙවෙනි වතාවට කැටි වෙහිලා දෙවෙනි නිස්පාදනය හට ගන්නවා. අන්න භූත රූප වලින් ඊළඟ නිස්පාදනයේ හට ගන්න කියන මහා භූත. ඒ මහා භූතයන් හටගත්තා තව සියුම්. ඉතින් අපි අද්දාවක් ලබා ගන්නකොට මේ ලබා ගන්න ආකාරයේ ගණී බව. ගණී බවන අද්දාවක් මහා භූත අමත්තෙන් ගින්න බැහැ. නැ ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පරවි භූත කියන මට්ටම රැඳිලා. ඒ මට්ටමේ මහා භූත වල දෙනකොට බ්‍රහ්මයේ ශරීර බ්‍රහ්ම ලෝක හටගන්නවා. ඉහට ගන්න මූලික අවස්ථාව. ඊට පස්සේ ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පරවි මහා භූත කියනින් හටගන්නවා. ඒකම ජීවම අවස්ථාවක ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පරවි ධාතු කියන ඊළඟ අවස්ථාවට කැටි ගෙහිලා. ගණී බවන් වෙලා. සූක්ෂම අවස්ථාව දිව්‍ය ලෝකවලට. ගණී බවන අවස්ථාව මනුෂ්‍ය වෙනි ගණී බවන ශරීරයෙන් ලෝකවලට හටගන්නවා. අනිත් ධාතු අවස්ථාවට ආපලාගෙන පස් ජල විනිසුලං කියන අපි කතා කරමු. පස තියෙනවා, ජලයේ තියෙනවා, ගින්දර තියෙනවා, හුලඟ තියෙනවා. අනේ ධාතු අවස්ථාවට කැටි ගැහුණාට පස්සේ ඇති වෙන ස්වභාවය. ඊට පස්සේ ඒකෙන් විපාක දෙන්න අවශ්‍ය කරන දේට පරිවර්තන කරන ඒගේ ධාතුන්ගේ ඒකේ ද්‍රව්‍ය වස්තු නිෂ්පාදනය වෙන ඒගලපෙන් ලෝකයට අනුව. අනිතෝ තමයි ධාතු හතරෙන් ඇහැ කන දිව නාසය ශරීරයේ නිපද වෙන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිපද වෙන. මනෝ ධාතුවට අවශ්‍ය කරන්නා වූ සුද්ධාස්තකයක් හැදෙනවා. ඒකත් කියනවා වසු රූපේ කියලා. ඒක අපි හිවුම එක. ඒක මනස හා සම්බන්ධ වෙලා මනසට අදහස් දෙන්න ස්පර්ශයෙන් දෙන්න අවශ්‍ය කරන විදිහට වසු රූපේ කියලා හද ගන්නවා. හිත හට ගැනීමේ මුල ශබ්ද රූපයත් එක්ක සම්බන්ධ වෙනවා. අන්නේ වස්තු රූප කියන එකේ ඊළඟ අවස්ථාව තමයි හෘද රූප කියන්නේ. ඒක භ්‍රමණ අවස්ථාව. ඒක ධර්ම කියලා අවස්ථාවක් තියෙන අතිසියුම් රූපකලාපේ වස්තු රූපේ ගැලපෙනේවා ඒක ගන්න වෙනවා. අන්නේ මනස සහ ධර්ම අවස්ථාවට අවශ්‍ය කරන්න ආවු දේ නිස්පාදනය කරලා දෙනවා. ඒ මනස සම්බන්ධ හරිය. ඔය නිස්පාදනය කරන්නේ යන රූපයන්ගේ මූල ධර්මයන් අවේ ක්‍රමීතයි. ඉන්නේ ඒක අපිට ප්‍රඥාවක් වෙන්නේ. මේ භූත හතර හටගන්නේ ඇයි? භූත කියන්නේ බොරුව. මුලාව නිසා, අවිද්‍යාව නිසා යමක් හටගන්නවා නම් ඒකෙන් තමයි හටගන්නේ අර කියන්නේ භූත අවස්ථාව. නේද බොරුවක් ලෝකේ හටගන්නේ. අවිද්‍යාවකින් වැදගත් දෙයක් හටගන්නද වෙයි? අවිද්‍යාව යම් තැනකද එතන වටිනවා කියන හැඟීමක් එනවා ලෝකේ. ඒ අවිද්‍යාව දෘෂ්ටි. ඒ වටිනවා කියන හැඟීමක් ආවම සංහාසිකා තෘෂ්ණා කියන එතන බැඳිලා හිටින එතන හාවිලා හිටින ගති ලක්ෂණයක් මනසේ හට ගන්නවා. යම් තැනක වටිනවා කියන දෘෂ්ටියත් එක්කලා එතන බැඳිලා ඉඳ නැඳිලා ඉඳ අදහසක් හට ගන්නවා. දැන් බැඳෙන්නේ නැඳෙන්නේ මොනවද? අවිද්‍යාව නිසා වටිනවා කියන්නේ මොනවද? වටිනවා කියන්නේ ඇහැ වටිනවා, කන වටිනවා, නාසය වටිනවා, දිව වටිනවා, කය වටිනවා, මන වටිනවා. ඒවට භෝජන කරගන්න ආස්වාදෙමින් ඕන නිසා රූප වටිනවා, ශබ්ද වටිනවා, ගන්ධ වටිනවා, රස වටිනවා, ස්පර්ශ වටිනවා, ධර්ම වටිනවා. ඔන්න ඒක ඇයිද වෙන්නේ? තව ලෝකයේ බලන දෙයක් නේ. ඇස කන දිව නාසය රූපේ ඇස කන දිව නාසය කය මන කියන මේ ටිකක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටිකක් ලබා දෙන යම් කිසි දව්‍යත්වයක් ඇද්ද? ඔයින් එහාට ලෝකයක් පනවන දෙයක් නේ. ලෝකයේ පනවන දෙන ඔය තුනයි. ලෝකේ හටගන්නේ කොහොමද? දැන් ලෝකේ හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව මුල් කරගෙන. වටිනවා කියන අදහස මුල් කරගෙන. අවිද්‍යාව නිසා තීරණ නිසා වටිනවා. වටින නිසා ගත තීරණය තමයි ඒක ඇලුම් කරනවා. වටින දෙයට ඇලුම් කරනවා, නොවටින දෙයට ඇලුම් කරන්නේ නෑ. දැන් තෘෂ්ණාව යම් තැනක නැති වෙනනම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. එතනයි වටින්නේ නෑ කියලා දකින්න. වටිනවා කියන යන්තයක් දකිනවා නම් දකින්න තාක්කල් අවිද්‍යාව තියෙනවා, අවිද්‍යාව තියෙන තාක්කල් වටින දෙයක ඇලෙනවා. අලුම් කරා. එතන හර ගන්නවා තෘෂ්ණාව. දැන් වටින දෙයක් එනවා නම් වටින දෙයක් අපි හිතනවා. අපි හිතර නිකන් ඉඳ ඉඳ දෙන්නේ නැහැ. හිතෙන්ම නම් ගොඩනගන්නේ. මනෝමය නම් මේ ඔක්කොම මුල. වටිනවා කියන දෘෂ්ටියේ තියෙන සාර්ථක. වටින දේ පරිහරණය කරන්න ඕනේ කියලා මනසින් නිගමනයක් කරගන්න. ඒ පරිහරණයට අවශ්‍ය දේ ගොඩනගා ගන්න. ඇයි ගොඩනගන්නේ කියලා? අපි වටිනවා කියන නිගමනය කරේ කුමක් නිසාද? යමකට තිබෙන ප්‍රියමනාපේ ප්‍රියසභාවේ මధుර ස්වභාවය නිසා. ඒ ප්‍රියසභාවේ මధుර ස්වභාවය අපිට දැනෙන්නේ කොහොමද? වේදනාවව සුඛ වේදනාවක් නිසා. ඒ වේදනාව කුමක් නිසාද? ස්පර්ශයක් නිසා. මොනවද ස්පර්ශ වෙන්නේ? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, මනසට ධර්ම. ස්පර්ශයක් නැත්නම් වේදනාව හටගන්නේ වේදනාව හටගත්ත වෙන වටිනාදී භුක්ති විඳින්න බෑ. වටිනවා කියලා ගතදී භුක්ති විඳින විදියක්. නම් වටිනවා කියලා බැහැත්තාම වේදනාව භුක්තිය නිසා වටිනවා කියලා බැහැගන්න හේතුව මුලවෙයි. මේ වේදනාවල සුඛ වේදනාවක් තියෙනවා. හැබැයි සුඛ වේදනාවක් කියලා තියෙන දහසක් දුක් වේදනා මැද්ද එකක්. සුඛ වේදනාව අවිද්‍යාවෙන් වහලා හිටන් ඒක වටිනවා කියලා දුන්න නිගමනේ. අර දහසක් දුක් වේදනා යටපත් කරගෙන නැගී හිටින්නේ. දැන් සුඛ වේදනාව බලාපොරොත්තු වෙන දහසක් දුක් වේදනාවට සත්‍යය වෙදිවි. සුඛ වේදනාව පිළිබඳ තියෙන ආස්වාදයෙන් අවිද්‍යාව නිසා වටිනවා කියන පටලේ වැහිම නිසා. දුකට කොච්චර ගොදුරු වුණා. ඒකේ පාරවෙන්නේ. ඒ දුක අතරින් සුඛ වේදනාව හොයාගෙන යනවා. හැබැයි ගිය සුඛ වේදනාවක් ස්පර්ශ මාත්‍රියට වේදනා මාත්‍රියක් ඇවිත් ගෙවිල යනවා නිසා අල්ලගන්න යාතිකක් නෙමෙයි හේතුඵලයක්. එහෙනම් සිද්ධ වෙන්නේ දහසක් දුක් මැද්ද එක මාත්‍රියක් ගොඩනගා ගත්තහම ඒ මාත්‍රිය ස්පර්ශ කරන දහසක් දුකත් එක්කලා සුඛ මාත්‍රිය ගොඩනගනකොට ගෙවිල යනවා. ආයෙකට ඕන නැවතත් ස්පර්ශ මාත්‍රියක් ලබන්නේ. එතන ආයෙත් සුඛ මාත්‍රියක් ලැබෙනවා. දහසක් දුක් වේදනා මාධ්‍ය මැද්දේ තමයි ආයතන සුභ මාත්‍රිය ලබන්නේ. ලබනකොටම ස්පර්ශය වෙනුනේ ඒක අද අපුලි එක අපුලි පාරදී අපුලි හන දෙකක් හන්න බෑ. එකට එකයි. තවන්න තව අපුල් සම්බන්ධෙන්නේ. ඉතන තව අපුල් හනාලිය පිටදෙන්නේ. ඉතන දෙකයි. හැබැයි තවත් ඉදිරියට වුණා ආය අපුල් හනාලියක් හන් තව බාරක් ගැටලේ කරන්නේ. ඒ වෙනේට අපුල් සම්නාදී විනාඩියක් වුණා විනාඩියක් අපුල් සම් ගහන්නේ. ගාන ගහන පාඩේ එක එක අත්වල සංනාදී එක එක මාත්‍රේ මාත්‍රේ එක කියලා තමයි අර අපි බලාපොරොත්තු වෙච්ච අත්වල සංනාදී හැදෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ආස්වාද. ආස්වාද මාත්‍රයකට එක ආස්වාද මාත්‍රයයි. ආස්වාද මාත්‍රයකින් ලෝභ සත්‍යයට ආස්වාදය කියනගෙන ඇති වෙන්නේ නේ. ඒ ආස්වාද මාත්‍රය වෙලක් හදන්නේ. ඊ ආස්වාද මාත්‍රය වෙල විනාඩියක් හැදුවා. විනාඩිය ආරම්භක තත්පරයේදී හටගත් ආස්වාදේ ආරම්භක සත්‍යයේදී ක්‍රියාත්මක වෙච්ච හේතු වලට අනුව දෙවෙනි සත්‍යයේදී ගන්න නම් දෙවෙනි සත්‍යයේ ක්‍රියාත්මක වෙන ආස්වාද මාත්‍රිය තමයි ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. ආ තුන්වෙනි සත්‍යයේ ආස්වාදය වුණ නම් එතනත් ඒ චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පළවෙනි සත්‍යයේදී ලැබූ ස්පර්ශ මාත්‍රයෙන් තමයි පළවෙනි සත්‍යයේදී ලැබූ වේදනා මාත්‍රිය පහළ ජීවය. දෙවෙනි මාත්‍රියට ඒක යන්නේ නැහැ. දැන් දෙවෙනි මාත්‍රියට නම් දෙවෙනි මාත්‍රියේ සායකයට ස්පර්ශ මාත්‍රිය ගොඩ නගන්නේ. ඒ දෙවෙනි විනාඩියේ දෙවෙනි සත්‍රයේ ස්පර්ශයක් ලැබුවා. වේදනාවක් ලැබුවා. ඒ දෙවෙනි සත්‍රයේදී ලැබු ස්පර්ශ මාත්‍රිය අනේ. වගේම 50 වෙනි වතාවේ 50 වෙනි සත්‍රයේදී ස්පර්ශ මාත්‍රියක් ලබනවා. 50 වෙනි සත්‍රයේදී ඇතිවෙනා වූ වේදනා මාත්‍රියක් ලබනවා ස්පර්ශ මාත්‍රිය ලබනවා. කොයි කොයි මොහොතකරි ස්පර්ශ මාත්‍රයක් ලබන්නේ ඇහැට රූප ගන්න ශබ්ද ආදී වන්නා වූ දෙයක නිර්මාණය දුක් වෙනවා. නිර්මාණයක් නොවුනොත් ලබන්නේ නිර්මාණයක් කරගන්නද කවුවත් ඒවා හදලා දෙන්නේ අපිම ගොඩනගන්න වෙන අවශ්‍ය කරන ස්පර්ශ ලබා දීමට අවශ්‍ය කරන දෙපැත්ත ඇහැ රූපේ ගන්න ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන්නේ ඒ මොහොතේ ගොඩනගන්න ඕනේ. අතීතයේ ගොඩනගපු එක අතීතයේ ගිහිලා ඉවර නිසා ඉතින් අනාගතෙට එන්නේ. අනාගතෙට ගියා ගොඩනගාගත්තු ඒ ගොඩනගපු එකත් ඉතින් ඒ වැඩේ ගත්තා. ලෝකේ කියන්නේ මොකම එක. නෑ ලෝක සත්‍යයක විතරම ඉඳලා යන වෙනවා. වේදනා දිගටම වුණා. ස්පර්ශ වැළකුත් ඊට අනුකූලව දිගටම වුණා. ස්පර්ශ වැළක් දිගටම වුණා. සලආයතන වැළකුත් දිගටම නිපදවන්න. සලආයතන නිපදවන්න. ඇහැ නැතුව ආයතනයක් නිපදව ගන්න බෑ. චක් ආයතනයක් නිපදවන්න බෑ. කන නැතුව සෝත ආයතනයක් නිපදවන්න බෑ. සෝත ආයතනය නිපදවන්න ඒ අවශ්‍ය කරන නාම රූපේ ගොඩ නගන්න ඕනේ. අන්නේ ගොඩ නැගීමේදී ඒකට අවශ්‍ය වෙනවා. අන්න අර අපි කිව්ව විදිහේ ඇස කන දිව නාසය ශරීරයම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේවා ගොඩ නගා ගන්න. අන්නේ ගොඩ නගා ගැනීමට අවශ්‍ය නිසා මනස බලාපොරොත්තු වෙන අනාගතය ගොඩනගන්න. අන්න ශක්තියක් නිපදිනවා ඒ චේතනාවලින්. අනාගතේ ගොඩනගන අනාගතයේදී ද්‍රව්‍ය වස්තු වශයෙන්. ඇහැ රූපේ ඝන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කල පොට්ටබ්බේ මන ධර්ම ආදී ඥාන නිපදවන්න අවශ්‍ය කරන මූල ශක්තිය නිපදවන හේතු. මේ ශක්තිය බොහෝ කොට නිපදවලා තිබෙන්නේ. ඒ ශක්තිය දින දාකල් ඒවා ක්‍රියාත්මක වෙනවා. ඕනනම් මේ ශක්තියට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ගොන්න ගන්න අවශ්‍ය කරන ක්‍රියාවලියකුත් තියෙනවා. අවශ්‍ය චේතනා තියෙනවා. චේතනාව වඩුව. තෘෂ්ණාව තමයි ඒ චේතනාව තුළින් මේ චේතනාවේ ඇලෙන චන්දරාගය ඒවා. තෘෂ්ණාව තියෙනවා. අන්න තෘෂ්ණාව නැමැති වඩුව ඉන්නකන් තමයි. ගොඩ නැගීම කරන්නේ. දැන් වඩුව නැතුව ගලවලා තිබුණාට, සිමෙන්ති තිබුණාට, වැලි තිබුණාට, ගදාම හදාගන්න තිබුණාට, අවට මූලද්‍රව්‍ය තිබුණාට කිසිම ගොඩ නැගිලා ගොඩ නැගින්නේ නැහැ. බඩු කියනවා. කොච්චර බඩු තිබුණා ගොඩ නගන්න බැරිව වාගේ. නිෂ්පාදනය කරන කර්ම ශක්තිය බඩුව මූලද්‍රව්‍ය. තෘෂ්ණාව නැති වඩුව ඉන්නකන් තමයි ඒවැ ගොඩ නගන්නේ. ඒ වඩුව ඉන්නවා. නිෂ්පාදනය කරන්න දෙවිද මූලද්‍රව්‍ය නැහැ නේද? වඩුවට පුළුවන්කමක් නැහැ. ගොඩ නැගින්න හදන්න. ගඩොල් නැන්නා, සිමෙන්ති වැලි නැන්නා, ක්‍රමයේ විතරක් තිබුණා. ක්‍රමයේ දෙව්වට ඉදවන්නේ විදිහක්. බඩු තිබුණද? කෘෂ්ණානන්දේ වඩු වයින්නත්. බඩු තියෙනවා. බඩු අනේ. හැබැයි ඒක දුන්න ගන්න බැහැ. මෙන්න මේ වගේ යම්කිසි කර්ම ශක්තිය තියෙනවා. මූල ධර්මයේ තියෙනවා. කෘෂ්ණානන්දේ වඩු වගේ හේලා ගියා නම් ප්‍රයත්න නැවති ගෘහයේ ගොඩ ගන්න විදිහක්. එහෙනම් අපි හැම මොහොතක් පාසා ප්‍රයත්න නැවති ගෘහයේ යලි යලි ගොඩ නගන්නේ. කෘෂ්ණාව නැමැති වඩු වාගේ ක්‍රියාකාරීත්වයෙන් කර්ම ශක්තියෙන් ගොඩනගලා දුන්න මූලද්‍රව්‍යයන්ගේ ආධාරය. ওই දෙකම තියෙන්න ඕනේ පැවැත්ම ගොඩනගන්න. ඕකෙන් එකක් නැත්නම් පැවැත්ම ගොඩනගන්න බෑ. හැබැයි කෘෂ්ණාව නැති කරගන්නවා මිස ගොඩනගන්නකට මූලද්‍රව්‍ය සංග්‍රහ නැති කරන ක්‍රමයක්. ඒක හදන ඉවරයි. ඒක ඉවර නැහැ නේද බලාගෙන ගියොත් කල්පගානක් හිටියා වඩුවට වඩු තියෙනවා. කෘෂ්ණාව නැති වඩුවට මූල ද්‍රව්‍ය තියෙනවා. කිසිම කෙනෙකුට මූල ද්‍රව්‍ය ටික ඉවරලා ගොඩනගින් නැතර කරන්න හිතියොත් එහෙම. ඒක කරන්න බෑ. අසංඛේ කල්පගානක් ඉදිරියේ අවශ්‍ය ශක්තිය ගොඩනගලා තියෙනවා. හැබැයි කෘෂ්ණාව නැති වඩුව නැති කරගන්න එක අපිට ඒ මොහොතේ කළ හැකියි. ඒක අරවා ගොඩනගලා තිබ්බ එකක් නෙමෙයි. දෘෂ්ටියත් එක සම්බන්ධ දෙයක්. යථාබෝධය නිසා යථාදු දෘෂ්ටිය පිළිසිදු වුණා. කෘෂ්ණාව ක්‍රේකර ගන්න පුළුවන් ඒකෙම උදේ ගොඩනගන එකක් නේද? අන්න කෘෂ්ණාව ක්‍රේකර ගන්න ක්‍රමයක් තියෙනවා. ඒතර දුරේ හදන එක බඩු තිබුණාට වැඩක් නැහැ කරන්න. මෙන්න මේ හා සමානයි මූල ද්‍රව්‍ය තිබුණාට ගොඩනගන්න කෘෂ්ණාව. එහෙනම් මෙන්න මූල ද්‍රව්‍ය වලට අයිති මූලිකම් ද්‍රව්‍ය තමයි. අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන අවස්ථා හතරක් මුල් කරගෙන තමයි මේ ගොඩ නැගීමට අවශ්‍ය කරන එක්කිරීම මූල ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. ඒතර මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර හැදුනේ මොන හේතුවෙන්ද? ඒකත් දකින්න ඕනේ. දැන් තෘෂ්ණාව යම් තැනක නැගිලා තියෙනකොට මතු අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ මතු අනාගතයේදී යමක් නිෂ්පාදනය කරන ආසාද මුක්තියින්ද අවශ්‍ය නැහැ. එයාගේ අවශ්‍ය කරන දේ දව්‍ය වාස්තුවේ නිෂ්පාදනය කිරීම බැඳීමක් හට ගන්නවා. මානසික වශයෙන් බැඳීමක් හට ගන්නවා. මොකක් නේද වටිනවා කියන දෘෂ්ටිය නිසා. වටිනවා කියන දෘෂ්ටිය දුෂ්ණ අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් වටිනවා කියන දෘෂ්ටිය ආපුනහම ඒ දෘෂ්ටිය තියෙන තාක් කල් ඔහුගේ බැඳීම නතර කරන්න බැහැ. අන්න මනස බැඳෙන ස්වභාවයක් ගන්නවා. අන්න ඒකට කියනවා ආපෝ ස්වභාවය. බැඳෙනවා. ඒ වගේම බැඳලා හදවත් කරගන්න දේවල්. ඔප්නම් වල පවත්වා ගන්න, නිරුපදිරිතව පවත්වා ගන්න බලාපොරොත්තු වෙකට. තෙද ගන්නවා. මෙන්න තෙද ගන්නන බලාපොරොත්තු වෙන කෙනා තේජෝ ස්වභාවය. ඒක අවිද්‍යාව නිසා පුද්ගලයාට ඇති වෙන තව ගති ලක්ෂණ. බැඳෙන ගති ලක්ෂණ නිසා තෙද ගන්නන ගති ලක්ෂණ. ඒ වගේම මේ බැඳෙන දේ ගත්තහම එයාගේ එහා මෙහා කරගන්නේ ප්‍රයෝජනෙට ගන්න. ඒකට අවශ්‍ය කරන විදිහට සකස් කරගන්න ඕනේ. මුරුදු විදිහට, ඝන විදිහට, එහා මෙහා ගෙනියන්න පුළුවන් විදිහට, චලනය කරන්න පුළුවන් විදිහට. එහෙම දෙයක් සකස් වෙන්න ඕනේ. මෙන්න මේ සැලෙන ස්වභාවයට කියන වායෝ ස්වභාවය. සැලෙන ස්වභාවය. හැබැයි ස්පර්ශ කරන්න ඝනී භවන දෙයක් අවශ්‍ය වෙනවා. ඝනී භවනාත්‍ය කැටි කර ගැනීමට තදින් බැඳිලා අරගන්න ඕන ස්වභාවයක් තියෙනවා. පට අවි ස්වභාවය. අවි කියන වචනේ පෙන්නන්නේ උපකරණ. පට කියන එකෙන් පෙන්නන්නේ ඒ වගේම බැඳීම. උපකරණේ නිපදවලා බැඳීමට අවශ්‍ය කරන්න ආව යම් ස්වභාවයක් ඇද්ද? පටාවි ස්වභාවයේවා පටවි ස්වභාවය කියලා එකට කියනවා. එහෙනම් මේ අවිද්‍යාව නිසා හටගන්න ගති හතරක් තමයි ආපෝ, තේජෝ, වායෝ, පටවි දිව මේ ගති හතර. මෙන්න මේ ගති හතර නැගෙනකොට මේ ගති හතරේ නිස්පාදනයක් නම් අනාගතයේ බලාපොරොත්තු වෙනවා. ඒ ගති හතරට අවශ්‍ය නිස්පාදනය ලබා දීමට ශක්තිය නිකුත් කරනවා. එතන මෙන්න මේ නිසා ගති හතරේ සම්පින්නණය පසින් ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ අහක් කරන්න බැරි අවිද්‍යාව හා සම්බන්ධ හතර නිසා. ඔය හතර අහක් කරන්න බැරුව ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරෙන් හටගත්ත රූප කලාප හතරක සම්පින්නණයක් උපදිනවා. කර්ම ශක්තිය උපදිනවා. මෙන්න මේ උපදින්නම මේ ගති හතරේ එකන ඒකෙ යුත්ත එකක්වත් අනු කරන්නේ. ඉතින් අවිද්‍යාව නිසා ගති හතරකුයි. ඊට පස්සේ ඒක වැදෙනකොට වටිනවා කියන නිගමනයක් තියෙනවා අවිද්‍යාව. වටිනවා කියන නිගමනය නිසා ඒක වර්ණා කරන්න ගමන. වටිනාදී වර්ණා කරනවා. ඒකත් මනස ස්වභාවයක්. වර්ණා කරන ස්වභාවය නිසා වර්ණ කියන එකත් ඒක හා සම්බන්ධයි. වර්ණා කරන්නේ මොනවද? ගති හතරේ නිර්මාණයයි වර්ණා කරන්න බලාපොරොත්තු වෙනවා. වටිනාකම හිතර ගත නිසා වර්ණා කරන්න බලාපොරොත්තු වෙන ගතිය වර්ණ ගතියක් ආවේනික වෙනවා. ඒ වගේම යථාර්ථයේ දෙන්නේ ලෝකේ ආස්වාදයෙන් බැඳෙනකොට ගෑවෙන්න අන්දයි. ගෑවෙන්න අන්ද වෙන ස්වභාවයක් තියෙනවා කුෂ්ණාවේ. ඒ ස්වභාවය අයින් කරන්නත් බෑ. මොනවා ගෑවෙනකොටද? අර ආපෝ තේජෝ වායෝ ප්‍රණය කියන ගති හතරෙන් හටගත්තේ යවද්ද ඒකේ ගෑවෙනවා කුෂ්ණාවට. ඒතකොට මොකද වෙන්නේ? ඇත්ත හොයාගන්න බෑ. ලෝකෙම වටිනවා කියන අන්දභාවයට වැටෙනවා. ලෝකේ ගෑවෙනකොට ඇත්ත වෙන්නේ නැහැ. ගෑවෙන්න අන්ද වෙන ගතිය නිසා ග අන්ද ගන්ධ කියනවා. අනේ වර්ණ ස්වභාවය සහ ගන්ධ ස්වභාවය ඒක සාවේනික. ඒතකොට ඒක දාන යන්ද වෙයි. ඒක බැඳිලා ඉඳී හිතෙනවා. ඒතර දීර්ඝ වෙන්න ඈත් ඉන්න බෑ. නුණක් මත වෙනවා. නුණක් රස්ස වෙනවා. ක්‍රියාවලියත් රස්සයි. රස්ස කියන්නේ කිටි වෙලා ගියා. ඒතරම් බැඳුන හැඳුන යන්න බෑ. අනේ ඒකේ රස්ස ස්වභාවය තමයි රස ස්වභාවය කියන්නේ. හතර දැන ගහ නෙමෙයි ඒ කියන්නේ. සත්‍ය කියලා කියන්නේ ඒකෙන් ඈත් වෙන්න බෑ. ඒකට ඇයින හිර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක යලි යලි ජනිත කරනවා. ඒක නැති කරගන්න බෑ. වටිනවා කියන කෘෂ්ණාවේ දෘෂ්ටිය නිසා ඕදින වචනයෙන් පෙන්නන්නේ ආරම්භ කරනවා. තා කියන්නේ ජනිත කරනවා. නිර්මාණය කරනින් ජනිත කරගන්නවා. නිර්මාණය කරනින් ජනිත කරගන්නවා කියන ගති ලක්ෂණය තමයි ඕජා ඕජා. අනේ ඕජා කියන්නේ වන්න ගන්ධ රස ඕජා කියන කෘෂ්ණාවේ නිසා හටගන්න හතරයි. ආපෝ තේජෝ වායෝ ප්‍රණය කියලා අවිද්‍යාවේ හතරයි. මේ දෙක අයින් කරන්න බැරි වෙන හේතුව අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටියක් ආවනම් කෘෂ්ණාව එදමින් අයින් කරන්න බෑ. දැන් ලෝක සත්‍යයේ ලෝක පැවැත්මේ මුල මොකද්ද? අවිද්‍යාව සහ කෘෂ්ණාව. අවිද්‍යාවයි කෘෂ්ණාවයි කියන එක අවිද්‍යාව හතුල කෘෂ්ණාවක් ඉවරයි. කෘෂ්ණාව හතුල අවිද්‍යාවක් ඉවරයි. අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. තෘෂ්ණාව යම් තැනකද අවිද්‍යාව එතන. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන අත්‍යල් බැඳගත් දහම් දෙකක් නේද? අවිද්‍යාවේ ඵලයයි තෘෂ්ණාවේ ඵලයයි වශයෙන් හටගන්න යමක් ඇතනවා. ඒ දෙකෙත් එකට බැඳීම ආකරන්න බැරි නිසා කියනවා. අවිද්‍යාවේ තෘෂ්ණාවේ සම්බන්ධීකරණ ඵලය තමයි ආපෝ තේජෝ වායවපත්ති වන්න ගන්න රසෝපච. ඕකෙන් එකක් අහකල ලෝකේ නැහැ කිව්වේ. අවිද්‍යාව හකලොත් ලෝකේ නැහැ, තෘෂ්ණාව හකලත් ලෝකේ නැහැ. මොකද තෘෂ්ණාව හකලොත් අවිද්‍යාව ඉවරයි, අවිද්‍යාව හකලොත් තෘෂ්ණාව ඉවරයි. අවිද්‍යාව තෘෂ්ණා නැත්නම් ලෝකේ හැදෙන එක ඉවරයි. ලෝකේ හැදුවේ නැත්නම් ලෝකෝත්තරයි. නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා දුරු කරගන්න ලෝකෝත්තරයි. ලෝකයක් එක සම්බන්ධ ඉවරයි. නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා දුරු කරගන්න තාකල් කොච්චර ලෝකේ විපාකෙව ලෝක නිර්මාණය නතර වෙන්නේ නැහැ. ඒ හා සම්බන්ධ වෙන අපේ බැඳීම නතර වෙන්නේ නැහැ. ලෝකෙන් ඉවත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අවිද්‍යාව මෙන්න මේ කියන්නේ මූල අතර කියනවා. සුද්ධ අෂ්ටකය. ඔක තියෙනවා භූත රූප සහ ප්‍රසාද රූප කියන ප්‍රබ්දේ. ප්‍රසාදයක් ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා. බොරුවක් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා භූතයක් ඇති වෙන්නේ. මේ භූත රූපයි ප්‍රසාද රූපයි කියන දෙක එකතුව තමයි ඔය කියන අවිද්‍යාව තෘෂ්ණා දෙක හටගත්ත ලෝකය. මෙන්න ලෝක මූලයේ හටගන්නේ. එහෙනම් මේක හේතුඵලයක් නිසා සදාතනික එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝකේ ගොඩනගපුවාම සදාතනික ලෝකයක් ගොඩනගන්න බෑ. මොකද හේතුව? අවිද්‍යාව කියන්නේ මුලාවක් නිසා, තෘෂ්ණාව කියන්නේ මුලාවේ ප්‍රතිඵලයක් නිසා මුලාවකින් සත්‍යයක් ගොඩනගන්න බෑ, සදාතනික දෙයක් ගොඩනගන්න බෑ. බුදු දාවිත කොටයි. සත්‍යයට ආවෙන අප්‍රමාණ. අවිද්‍යාවේ අන්තරක නැද්ද, තෘෂ්ණාවේ අන්තරක නැද්ද, සත්‍යය දැක්කමයි ඒක වෙන්නේ. නැ අවිද්‍යාව තෘෂ්ණාව ඉදිරි කරගනම් ලෝකේ හැදීම නතර කරනවා. ඒ සත්‍යය නිසා, සත්‍යයේ සීමාවක් නැති නිසා, නතර කරගන්න සීමාවක් නැති නිසා නිවන් දුටුකෙනාට නැවත ලෝකයක් අවදාවක් නැහැ කියන නිගමනෙ ඉන්න වෙන හේතුව. මොකද සත්‍යයට ආවන අසීමිතයි. බොරුවට ආවන කොටයි. මම අර කතාවට කියනවා බොරුවට ආවද නැහැ කියලා කතාවක් කියනවා. බොරුවට සදාතනික වෙන්න බෑ කියලා. මේ අවිද්‍යාවයි කෘෂ්ණාවයි කියන්නේ සදාතනික දෙයක් නොවන නිසා. බොරුවක් නිසා, මුලාවක් නිසා. මුලාවෙන් කිසිම තැනක ගොඩනගන්න බෑ සදාතනික ලෝකය. නැ මුලාවෙන් යම් කිසි ශක්තියක් වෙන්කොලොත් ඒක සීමා සහිතයි. ඒ සීමා සහිත ශක්තිය යම් දවසක ගෙවිලා සීමා සහිත නිසා ගෙවිලා ඉවරයි. නැ හේතුව යම් දවසක ඉවර නම් ඒ හේතුව නිෂ්පාදනය කරපු ඵලෙ ඉවර නිසා ගොඩනගාපු ලෝකේ යම් කාලයක් තුළ තිබෙන ඒ ශක්තිය ඉවරනකොට ගොඩනගපු ලෝකය කෙලවරනවා. නැ ඉදා කියන ලෝකෙ විනාශ කරනවා. නැවත ගොඩනගුවොත් ආයි ලෝකයක් විද්‍යාමාන. හැබැයි ශක්තිය සීමා සහිත නිසා ඒකට ආර්ථ කාලයක් තියෙනවා. ඒ ආර්ථ ගෙවිලා ගියාම ඒ ලෝකෙ ඉවරයි. දැන් කලින් කල ලෝක විනාශ වෙනවා. ලෝක සත්‍යයේ පොදු නිර්මාණයක් නිසා ලෝකය හැටගත්තාම ආපස්තරගෙන බ්‍රහ්ම ලෝකෙන් ඇවිදින්න මූලික කාලේ හැටගත්ත ලෝක ආරම්භයෙන් හැටගත්ත එකට මහා කල්පයක් යනකොට අන්ත කල්ප 40ක් යනකොට ගොඩනගාපු ලෝකෙ ඉවරයි. ආයතනයක් අන්ත කල්ප 40ක් විනාශලා යනකම් බබ ලෝකෙ ඉඳලා ආයතනයක් ගොඩනගනවා. ආය අන්ත කල්ප 40ක් ගියරපස්සේ ඒකත් ඉවරයි. දැන් ගොඩනගපුවායි ගොඩනගපුවා පවතින්නයි අන්තක් කල්ප 40ක් යනවා. ඒක විනාශයලා ඉඳන් නැවත වාරයක් ගොඩනගන්න ආපහු යන්නේ අන්තක් කල්ප 40ක් යනවා. මෙන්න මේ කාරණා නිසා අන්තක් කල්ප 80ක් මහා කල්ප එකක් කියලා මහා කල්පයක් ලෝකේ ආවද ලෝකයක් හටගෙන පැවතින විනාශයට පත් වෙන පටන් ගෙන විනාශ වෙලා ඔය කියන හතර අවස්ථාවට අන්තක් කල්ප විතර ගන්න අන්තකල්ප 80ක් යනකොට සුද්දාසකේ කාලය ඉවරයි. මේ අන්තකල්ප 40ක් සුද්දාසකේ කාලස නිසා මේ తాවකාලිකව සුද්දාසකේ කාලසමයින් යන අය මොන විදිහිනවා කඩන්න බැරි, බිඳින්න බැරි, විනාශ කරන්න බැරි වස්තුවක් කියලා මේ ලෝකේ පේනවා නිසා ඒකේ ආවස මෙච්චරයි, පටන් ගත්තේ මෙහෙමයි, අවසානයේ මෙහෙමයි කියලා ලෞකික යන්ත්‍ර සූත්‍ර වලින් දකින්න බැරි නිසා එහෙම එකක් මේ කාලේ අහුවෙන්නේ නැති නිසා විනාශයෙන් සුද්දාසකේ ලෝකයන් ඉගෙන ගන්න සුද්දාසකේ හදාගන්න එක කියන්නේ මොඩකම නේද මුලාව එක. එදා ඒක ඇත්තේ සාස්ත්‍ර වාදී ලෝකයාවයි. නෝ බුද්ධ ඥානයේ ගෝචර වෙන දෙයක් තමයි අන්තකල්ප 40ක් යනකොට ගොඩනගාපු එක ඉවරයි කියන්නේ. ඒක ඉහ පවත් ගන්න බැහැ. ඒක තමයි ඒක දෙහිමි ආර්ථ කාලය. ඒ කියන්නේ මනුස්ස ලෝකය. අනික අනික ලෝකවල ඒකට ගැලපෙන ආයුක. ගොඩනගුවාට පස්සේ බ්‍රමණේ වෙමින් අලුත් අලුත් ක්‍රියාවන් ගොඩනගමින් මූල ද්‍රව්‍යයේ ඒහි ලෝකවල ආයත ගන්නව කාලයක් පවතිනවා. බබල වලින් ගියාට පස්සේ මහා කල්ප ගාන කාලෙක. මොකද ඒක දැවීමෙන් තොර නිසා. යම් තැනක ශාගවිනි, දේශගිනි, මෝහගිනි අඩුද? ඒ ධර්මනේ ගොඩනගාපේක දැවෙන කාලය අඩුයි. එගෙන කබෝ කාල ජීවත් පවතිනවා. ශාගවිනි, දේශගිනි, මෝහගිනි යම් තරමක් වැඩි. ඒක ඉන්න නිසාම ගොඩනගාපේ ප්‍රයත්න කරන ඊට අද අඩු කාලෙකින් ගෙවිල යනවා. මේ මනස ලෝකේ ශාගවිනි, දේශගිනි, මෝහගිනි සහිත නිසා ඔය අන්තක්කල්ප 40ක් ඇතුළත නිෂ්පාදනය කරපු රූප ගෙවිලා ඉවරයි. අන්තක්කාත 20ක ආරම්භය නිර්වාණය කරන රූප මයක් කියන ලෝකේ ගුණ නැකලා ඒකේ පැවැත්මට බහිද පැවැත්මට ගිහිලකන් අන්තක්කාත 20ක් පවතින උර මුලින් අන්තක්කාත 20 දින ආරම්භයේ නිබඳු කර අන්තක්කාත 40 කාලසයි දැන් එතන පටන් ගන්න විනාශයෙන් පටන් ගන්න ඕන අන්තකාල්ප 20ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පටන් ගන්නවා. අවසානයේ ගොඩනගාපු අන්තකාල්ප 20 අවසානයේදී ගොඩනගාපු ඒවත් අන්තකාල්ප 40 කාලෙට කියලා ඒවත් විනාශ වෙනවා. එහෙනම් ඊට පස්සේ අන්තකාල්ප 40 ගොඩනගාපු කාලේ ජීවත් වෙන 20ක් ජීවත් වෙන විනාශයෙන් පටන් ගත්ත කරා අන්තකාල්ප 20ක් යනකොට ගොඩනගාපු එකම සුද්ධාස්සිකයක්වත් තිබුණ නැහැ කියලා ඒක. ලොකුම අතුරුදහන්. අතුරුදහන් වෙන්න හේතුව ලෝකේ සදාතනික වස්තුවක් නැති නිසා. ඒකට හේතුව හිතෙන් ගොඩනගාපු එකක් නිසා. හිතෙන්ම ගොඩනගාපු දෙයක් නිසා ඇති දෙයක් නෙමෙයි ගොඩනගන්නේ. ඒක හිතෙන්ම ගොඩනගාපු නිර්මාණයක් නිසා. ශක්තිය හිතෙන්ම දුන්න නිසා. ගොඩනගාපු ශක්තිය වුණනකොට විද්‍යාමාන වෙච්ච එක අතුරුදහන්. නෑ විද්‍යාමානුනේ ඇති දෙයක් නෙමෙයි. මනසින්ම ගොඩනගාපු දෙයක් ගණීභවන් කරගෙන මනසින්. ඒකෙම මනස රැවටිලා. ඒකට ලෝකය කියලා ඒ තුල ජීවත් වෙනවා. ඒකට හැවටලා ඉන්න දාකල් ඔහුට ලෝකේ ලෝකයක් නෑ. මෙතන විනිවිද යන්න බෑ. අවිද්‍යාව තෘෂ්ණා දුරු කරලා අරිහත් ත්‍රිපත් වෙච්ච කෙනෙක් ඒ ශක්ති විශේෂය වැඩුවොත් එහෙම දැන් මහ පොළොව කිඳගෙන අනිත් පැත්තෙන් ගිය හැටි මහ පොළොවේ වෙච්ච දේ එහෙමම තියෙනවා. නමුත් මේ ද්‍රව්‍ය වස්තු වලට පරලත ප්‍රාකාර වලට මේ මස්ලි එකයිද කියන බාධක වමුණන්න බෑ. මොකද ඒ තත්ත්වෙ ඉක්ම ගියේ අගේ ලක්ෂණයක්. ලෝකෙදී අතින් තියා කියන තෝරා ගන්න බෑ. දත්තයන් ඇති නිසා. දත්තයන් ඇති ලෝකයේ දත්තයන් තුලින් නිර්මාණය කරනකොට කියනවා කොහොමද කොන්ක්‍රීටිය අපහුරගෙන යන්නේ? පර්වතයක් අස්සේ කොහොමද මේ මස්ලි කායක් ගෙනියන්නේ? ඔය ආදී වලින් තර්කවාද ගොන්න ගන්නවා. ගොන්න ගන්නෙ මොකද? ඒ විෂය පිළිබඳව ලෝකවිෂය පිළිබඳව අතින්ත ලෝකවිෂය ඒ විග්‍රහය තේරුම් ගන්න දත්තයන් ඇති නිසා. ලෝක සත්‍යය සැක ඇති කරන ප්‍රශ්න වේ. මේවායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරුම් ගන්න බැරි සැකැතියට ගැටි ගැටි ඉන්නේ නැතුව තරකවාද කර කර ඉන්නේ නැතුව තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දර්ශනය කරන විදිහ මතක තියාගන්න. ඒකේ කරගත්තට පස්සේ තේරුම් ගන්න බැරි හැටි තේරෙන්න පටන් ගන්නවා ඒක අවශ්‍ය ධර්යන් ලැබෙනවා. ඊට උනාවේ තිවිච බාන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නිකම්ම විවාහයක්. මෙන්න මේ භූත රූප කියන එක හටගන්නේ ඔන්නේ මූල ධර්ම. ඒකෙන් අපි ප්‍රසාද රූප කියන එකේ වැහැපත්තා ප්‍රසාදයේ වතු කරන්න ගත්තාම වර්ණ ගඳ රස ඕජා කියන හතරත් එක එකට තමයි භූත රූපයි ප්‍රසාද රූපයි කියන දෙක හටගන්නේ. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ තමයි මේ අවිෂේ පැත්ත. ඕවා ගොඩ නැගෙනකන් විෂය කරන්න බෑ. එහෙනම් මූලික විෂය කිරීමට අවශ්‍ය කරන මූල ධර්මයි තමයි භූත රූපයි ප්‍රසාද රූපයි. අර භූත රූප සහ ප්‍රසාද රූප වලින් ගත්තට පස්සේ තමයි ඇහැක් මතු වෙන්නේ රූපයක් මත වෙන්නේ. ඒක තමයි විෂය වස්තු පහළ වෙන්නේ. මනසට විෂය කරගන්න පුළුවන්, අරමුණු කරගන්න පුළුවන්. අන්න ඊළඟ මට්ටමේ කොටස කියන්නේ විෂය රූප. භූත රූප, ප්‍රහාද රූප ළඟට විෂය රූප පහළ වෙනවා. ඇහැට විෂය වෙන්නේ දෙය කන්ට විෂය වෙන්නේ නැහැ. කන්ට විෂය වෙන දෙය ඇහැට විෂය වෙන්නේ නැහැ, නාසයටත් නැහැ, දිවටත් නැහැ, කයටත් නැහැ. නාසයට විෂය වෙන යමක් නැත්නම් ඇහැටත් නැහැ, කන්ටත් නැහැ, දිවටත් නැහැ, ශරීරයටත් නැහැ. දිවට විශේෂයෙන් යමක් ඇත්නම් නාසයට විශේෂෙන්නේ නැහැ කන්ට විශේෂෙන්නේ නැහැ ඇහැට විශේෂෙන්නේ නැහැ කායට විශේෂෙන්නේ නැහැ කායට විශේෂෙන් යමක් ඇත්නම් ඇහැටයි කන්ටයි නාසයටයි දිවටයි විශේෂෙන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? විශේෂ රූප හට ගන්නවා නම් ඒක වෙදේ. එතකොට හැක්කන දිව නාසයේ ශරීරයේ කියන පහට ඉන්ද්‍රිය පහට විදිහට විශේෂ රූප හැදෙනවා පහකේ විදිහ. අයිතොර ඒවට කියනවා රූපයන් නිසා පහල කරන රූප. මූලික රූප ටික පහල වුණේ නැත්නම් ඒ නිසා පහල වෙන එකක්වත් පහල වෙන්නේ නැහැ. මූලිකව පහල වෙච්ච රූපයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා එතෙන් පටන් ගෙන යම්කිසි ඒවැය හටගන්නා වූ අතිරේක රූප. ඒව නිසා හටගන්න රූප හටගන්නේ ඒවට කියනවා අන්න මූලික අවිෂේ රූප ඒව අරම විෂේ රූප. මේ විෂේ වෙන රූප තමයි ලෝකේ හටගෙන විද්‍යාමාන වෙන්නේ. ඇහැට කාට දිවට නාසයට ශරීරයට විශේෂලා. එනික විශේෂලා. එතකොට තමයි අපි හඳුනාගන්නේ ඊළඟට මේ රූපයන් නිසා හටගත්ත භාවය. දැන් භාව රූප ගැන විග්‍රහ කරනකොට ඔය අටුවා විග්‍රහවලදී ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියන ගෑන පිළිමිද කියලා තමයි විග්‍රහ කරන්නේ. ගෑනු භාවය, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන භාව රූප වෙන්නකොට පෙන්වන්න යන්නේ එහෙමයි. හැබැයි එහෙම කරන්න කිව්ව බ්‍රහ්මයාට මොන භාවයද දෙන්නේ? මේ ලෝකේ ඉන්න කාම ලෝකේ ඉන්න ඉතිරින්ද ඉතිරි භාවයේ වෙන්නා පුරුෂෙන්ද පුරුෂ භාවයේ වෙන්නා බ්‍රහ්මයාට මොන භාවයද වෙන්නා? බ්‍රහ්ම භාවය කියල එකක් නැහැ. බ්‍රහ්ම භාව කියල එකක් නැහැ. හැබැයි භාව රූප කියන භාව රූප දෙකයි වෙන්නා. භාව රූප තුනක් නේ. වර්ග තුනක් නේ. හැබැයි නපුරුෂක භාවය ඒක වෙන්නල එකක් නැහැ නේද? අනික කර්ම ශක්තියෙන් හටගත්තා යම් රූපයක්. ඒකට මූල කර්මියම නා. අද වෛද්‍ය ක්‍රම මරින්. ඉස්ත්‍රි පුරුෂ භාවයට පුරුෂ ඉස්ත්‍රි භාවයට පත්‍රණ කළාම හොමෝන නිෂ්පාදනයන්ගේ යම් කිසි වෙනස් වීම නිසා. දැන් මේ ජාන තාක්ෂණය වෙනි මේ ක්‍රම දිනු කරගෙන. මෙහෙම දේවල් කරන්න පුළුවන් හතාව ඒ තුනක් තියෙනවා. ඒක ජීවත් වෙලා ඉන්න ප්‍රවෘත්ති විපාක වෙන්නේ නැහැ. අතරමයි කාමයේ. අර කියන භාව රූප වෙනස් වීමක් වෙන්නේ නැහැ කියන එකයි පෙන්වන්නේ. ඒක උපදින් හට ගන්නවා. පටිසන්ධියේදී හට ගන්න භාව රූපේ භවාංග කාලයේදී වෙනස් වෙන්න බෑ කියන එක. මේකත් එක්තරා අභිධර්ම නියමයක්. හැබැයි ඉස්ත්‍රීන් පුරුෂ වෙනවා, පුරුෂයන් ඉස්ත්‍රී වෙනවා අතරමැද. ඒක අද විද්‍යා වාණිය. ඒක අර ධර්ම න්‍යායට අරක විරුද්ධයි. උපතෙන් පුරුෂයෙක් කියලා උපන්නා කවදාවත් ඉස්ත්‍රියක් එන්නේ නැහැ කියන්නේ. උපතෙන් ඉස්ත්‍රියක් කියලා උපන්නා කවදාවත් ඒ භාව තුල අතරමැද කාලේ පුරුෂයෙක් වෙන්නේ නැහැ. උපතින් හටගත්ත එක පස්සේ වෙනස් වෙන්නේ නැතුව ඒ නතාවම ගෙනිනවා. හැබැයි භාව රූපය කියන එක වෙනයි. ස්ත්‍රී භාව පුරුෂ භාව කියන්නේ ගෑනු පිළිම නිමිත්තෙන් වෙන එක නෙමෙයි. එතනම තියෙන ඉතිරි වෙනස. මොකද හේතු වෙන්නේ මේ ලෝක සත්‍යය මේ තෘෂ්ණාවෙන් ලෝකෙ ඇතුළු කරන්නේ බහිනකොට තම තමන්ගේ ධෛර්යය අධෛර්යය දෙකක් එක්කලා සම්බන්ධ වෙලා තමයි මේ ලෝක ආස්වාදිත බහින්නේ. එක එකනා ධෛර්යයෙන් එක එක ආකාරයි. හැකියාවන්ගෙන් එක එක ආකාරයි. කෙනෙක් හැකියාවෙන් දුර්වලයි. මොකද එයා සකස් කරගෙන ආපු ක්‍රමයක්. කෙනෙක් හැකියාවන්ගෙන් බලවත්. ඒ යා ප්‍රගුණ කරගෙන ආපු ශක්ති විශේෂය අනුව. අර ප්‍රගුණ කරගත් ශක්ති විශේෂය ආපු දෙනාට අනුන්ගෙන් ආධාර උපකාර අවශ්‍ය නැති ස්වභාවයක් ගන්න. පිරිණු ස්වභාවයක්. අනේ පිරිණු ස්වභාවයක් ඇති කියලා කියන පිරි ස්වභාවය ඇති නිසා එයා පිරිමි. පුරුෂ. පෞරුෂත්වයක් ඇති තත්ත්වෙට පත් වෙනවා. එයාට කියන පුරුෂ ස්වභාවය. එයාට සිද්ධ වෙනවා. අර අඩුපාඩු තියෙන කෙනා. අර ධෛර්යයේ ශක්තිය පෞරුෂත්වයේ අඩු වෙනවා. අනික් කෙනාගේ ආධාරයක එල්බගෙන අනික් කෙනාගේ ලබන දෙයින් ජීවත් වෙන සිද්ධ වෙනවා. ඒක අතිරක්ෂණය එනකොට. එයාට පූර්ණ නැති නිසා ඉදිරියක් තියෙනවා. ඉදිරිය පූර්ණ කරගැනීමට අන්‍යයන්ගෙන් ආධාර අවශ්‍යයි. අන්‍යයන්ගෙන් හවුහරණ අවශ්‍යයි. මෙන්න මේ ගති ලක්ෂණ දෙකට කියනවා ඉතිරි බව සහ පිරි බව. අන භාව රූප දෙක. පිරි ඉතිරි දෙක තමයි වෙන එකක් නෙවෙයි. පුද්ගලයා ලිංගික වශයෙන් නපුරුෂක වුණා. එමෙන්න ධම්මයක වශයෙන් ලිංග සම්බන්ධයක් නැති කෙනෙක් වුණා. අර එදෙන්ට ගියාට පස්සේ බ්‍රහ්මත්වයේ පූර්ණ ගති ලක්ෂණයක් තියෙන නිසා ඒ ඉතිරි නෑ කියන්නේ හේතුව අන්නේ. ඉස්ත්‍රි නෑ කියන්නේ හේතුව ඒක. අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ බ්‍රහ්මයාට ජීවත් වෙන්න. ස්වයං ප්‍රභා ආලෝකයේ දින යම් දෙන්නේ. අනුන්ගෙන් එළියක් ලබන්න ඕනේ නැහැ අනුන්ගෙන් එළි කරගන්න ඕනේ. ප්‍රීතිය ආහාරගෙන බුද්ධ විඳින නිසා ජීවත් වෙන නිසා ප්‍රීතිය මනසෙම ගොඩනගෙන එකක් නිසා අනුන් ගොඩනගෙන ආහාරයෙන් එයාට යැපෙන්න දෙයක් නෑ. ඒ ලැබෙන්නා වූ කයට දුර්වලභාවයන් ඉන්නකන් නැති නිසා අනුන්ගෙන් වත් පිළිවෙත් ගන්න අපපස්සාන ගන්න දෙයක්. ඒව අවශ්‍යතාවයයි. ඔය වල ඔක්කොම නේද මට කමක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. අන්න එහෙම දැනගෙන ඉන්න පුළුවන්. දැන් මේ ගති ලක්ෂණ දෙකේ අඩුව තමයි වෙනස තියෙන්නේ. දැන් ලෝකේ ඒ වෙනස නිසා. දැන් පිරිමි කියන මට ඕන දෙහා ගිහ ජීවත් වෙන්න. මට නම් වත්කලයක්. මං කොහොම යන්නේ? ඉතියට හැන්න බෑ. අන්න අලුපාඩු වැඩි ලක්ෂණ නිසා. කල් කරන පිළිසරණ කාගෙන් හරි අවශ්‍යකමක් ලැබෙනවා ඉස්කින්. මේ ගති ලක්ෂණ දෙක. ඒක ඉස්ත්‍රි ළඟ පිළිමි ගති තියනා ඉන්නා පිළිමි ළඟ ඉස්ත්‍රි ගති ලක්ෂණ තියනා තියෙනවා. සමහර පිළිමි ඉන්න ලිංගික වශයෙන් පිළිමි. නම භාවයේ ඉස්ත්‍රි. තනියෙන් හවු කරන හැටි ජීවත් වෙන්න බැරි මානසිකත්වයේ මානසිකත්වයේකින් කායිකත්වයේකින් දුබල වෙච්ච පිළිමයක් තියෙනවා. ඒ වගේම තනියෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රබල ස්වභාවයක් ඇති ස්ත්‍රීන් ඉන්න ස්වභාවයෙන් ලිංගික වශයෙන් ස්ත්‍රීන් නම පිරිමික වශයෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනයි. ඔන්න හැකියාව දෙකන්ව තමයි පිරි ඉත්‍රි කියන ගති ලක්ෂණයට අනුකූලව ඉන්ද්‍රිය පද්ධති පහ වෙනස් වෙන්නේ ඒ හැකියාවේ ස්වභාවය අනුව. පිරි හැකියාව බලවත් වෙච්චගෙනාද පිරිමි ඉන්ද්‍රිය සහිත පුරුෂ ඉන්ද්‍රිය සහිත කය හැදෙනවා. ඒක බලවත් නා. ඒ වගේම ඉතිරි ගතිය බලවත් නා. ඒ ඇට ඉතිරි ඉන්ද්‍රිය සහිතව ඉතිරි කය හැදෙනවා. මූල ධර්මයේ දැන්නේ නැතුව පස්සේ හටගත්ත අභිමුති වලේ දැකලා. ඒක තමයි පිරිමි භාව ඉතිරි භාව කිව්ව ඒක රැකිලා ගත්තොත් තමයි මේ පන්නේ. ඒ වගේ නැත්නම් ඔන්න ඔතන. මම මෙතන පෙන්නන්නේ සම් කෙනෙක්ගෙන් ආධාරයක් උපකාරයක් ලබා ගන්න අවශ්‍යතාවයේ ඉතිරිමව. අවශ්‍යතාවය නැත්තම් ඉතිරි වලින් යුක්තයි. අනුන්ගෙන් ආධාරයක් උපකාරයක් අවශ්‍ය නැති පෞරුෂත්වයක් ඇතිගෙන ඉතිරි වලින් යුක්තයි. අන පුරුෂ භාවය තමයි ඉතිරි භාවය. දැන් මෙතනින් තමයි ආරම්භ කරලා එතෙන්ට එන්නේ. ඒ ගති ලක්ෂණේ ආවට පස්සේ යන අපි භාව රූපවලයි යන්නේ. යන්න හදේ රූපය. හදේ රූපය කියන්නේ අපේ දින හිතවත් භාවයෙන් ගොඩනගා ගන්න ඊළඟ රූප අවස්ථාව. හෘදයාංගම කියන ගති ලක්ෂණයක් තියෙනවා. ලෝකෙ හිතවත් වෙන ගති ලක්ෂණයක් තියෙනවා. මට මේ දේවල් හොඳයි. මේ දේවල් ආස්වාද සහිතයි. ඒ වගේමක මම හිතවත්. ඒවා මට ප්‍රියයි. මෙන්න මේ ආකාරයෙන්. ඒ ප්‍රිය ස්වභාවයේ බලාපොරොත්තු වෙනකොට. ඒ බලාපොරොත්තු නිසා ප්‍රිය ස්වභාවයේ රොක්නම් වන්නා වූ රූප කොටසක් අර හතර මහා භූත සහිත වන්නා වූ බුද්ධාශ්‍රයයන්ගේ නිස්පාදනය කරනවා. ලෝකයේ හෘද රූප හදනවා. හෘදයේ කියන එක හදගන්න හේතුව ලෝකයේ යම් දෙයක් රූපාස්වාද සහිතද ඒදී හොයන බලාපොරොත්තු වෙන විදිහ නිර්මාණය. සුඛාස්වාදයන් පස්සේ යන්න පංචකාම රුඛාස්වාදයන් පස්සේ යන්න. ඒ වගේම ලෝකේ ආස්වාදයන් පස්සේ යන්න. ඒව අරමුණු කරගන්න. ලෝකේ පරිහරණය කිරීමට අවශ්‍ය කරන උපකරණයක් තියෙනවා. ආස්වාද අවශ්‍ය නිසා ගොඩනගනවා මම. මෙන්න මේ ගොඩනගන රූපයට කියනවා හෘද රූපය. එතන හෘද රූපයේ ගොඩනගා ගත්තහම ඒ පුද්ගලයාට ගොඩනගාපු ඒ සහිත හෘද රූප සහිත ඒ කය ජීවත් කරවන්න ඕනේ. ජීවත් කරනවා කියන්නේ අර ආස්වාද විඳ විඳා යලි යලි පැවැත්මට ඉදිරි පැවැත්ම අවශ්‍ය කරන්නා වූ වැඩ පිළිලක් මෙතන සකස් වෙන්න ඕනේ. මෙන්න මේ සකස් වෙන වැඩ පිළිවෙලට කියනවා ජීවිත රූපය කියලා අපි ඒකට කියනවා. දැන් ජීවිත රූපය කියන්නේ මොකද්ද? ලෝකයේ යම් කාමයක් ඇතනම් ඒ කාමයන් හඳුන්වන්න කියන වචනය තමයි ජී කියන වචනේ. ලෝකේ සම්බන්ධයේ ලෝක සම්මතයේ අපවිත්‍රත්වයට මුල් කරගෙන අපවිත්‍ර ආස්වාදයේ මුල් කරගත්තා වූ දෙයකට කියන වචනය තමයි ජී. ඒ අපවිත්‍ර ආස්වාදයේ විඩා කරගන්න යමක්ද? ආස්වාදයේ විඳීම සඳහා යමක් මුල් කරගන්නවා. අන්න ඒකට කියනවා ජීවිතය. දැන් මේ ජී වලට විඩා කරගත්ත සත්වයෝ තමයි මේ ලෝකේ කාමයේ පස්සේ යමින් පංචකාම ආස්වාදයේ පස්සේ යමින් ඉන්නේ. නේද? ජී වලට වඩා කරගත වැඩ පිළිවෙලා කරගත්ත ලෝකේ තමයි ජීවිතය. ජීවත මෙන්න මේ සඳහා අවශ්‍ය කරන්නා වූ යම්කිසි රූප ස්වභාවයක් මත කර ගැනීමද කිනා ජීවිත රූපය පහළ කර ගන්න. දැන් ඒක පහළ කරගත්තාට පස්සේ ඒක පවත් ගන්නද? ගොල්නගා ගත්ත හරියෙන් විතරක් බෑ. අද ධර්මයයි කය වාගේ ගොල්නගා ගත්ත හරියෙන් අමාරු. යලි යලි පෝෂණය කරන්න ඕනේ බාහිරින් දී. මෙන්න මේ නිසා ඒක හරවත් කරන්න නැවත නැවත ගොඩනගන්න ඒකට අවශ්‍ය දේ එකතු කරන්න ආහාර රූපේ ගන්න. ආහාර රූපේ කියෝ මෙන්න මෙතන රූප 18ක් කියෝ. මෙන්න මේ 18 මුල් කරගත්තේ තමයි රූප වලින් කරන ප්‍රධාන වැඩපිළිවෙල. දැන් මේ නිසා හටගන්න ලෝකයේ තුල ඒ හේතුයෙන් හටගන්නා රූපයන් අතර වෙනසක් දකින්න. එක එක රූප කාණ්ඩ හටගන්න. එක රූපයක් තව රූපයකට වෙනවා. එක එක රූප කොටසෙන් රූප කොටස වෙන් වෙනවා. වෙනුණාට පස්සේ මේ ලෝකේ එක එක જાති රූප කොටස් එකින් එක අතර අපේ ඉන්න පටන් ගන්නවා. පරිච්ඡේදයක් වෙන්න පටන් ගන්නවා. පරිච්ඡේදය කියන්නේ රූප දෙකක් අතර වෙනුණු අවකාශය. පරිච්ඡේද රූපය. කණු දෙකක් තියෙනවා දෙකේ අතරක් පේන කණු දෙකක් තියෙනවා. කණු දෙක ඈතන අතර ඈතයි. කණු දෙක ළඟ නම් අතර ළඟයි. දෙන්නෙක් ඉන්නවා ඈත ඉන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් අතරක් පේන. අන්න දෙකක් හැදුනහම අතරක් පෙනීමේ අතර රූපයක් පේනවා. හැබැයි අතර රූපය කියන්නේ සතර මහා භූතයෙන් හටගත් එකක් නෙවෙයි. සතර මහා භූතයන්ගෙන් හටගත්තා රූපකාණ්ඩ දෙකක් අතරේ වෙනසක් පේන නිසා. ඒ වෙනස රූපාකාරයකින්ම පේන නිසා අපිට කියනවා පරිච්ඡේද රූපය. ඒ වගේම ඒ නිසා ලෝකෙ හටගන්න සත්‍යයේ කිසිම යමක් හඟවන්න තව කෙනෙකුට යමක් දැනුම් දෙන්න යම් කිසි දැනුම් දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාකාරීත්වයෙන් හෝ බාහිර දෙයකින් දැනුම් දෙන්න. අනික තමයි වචන ප්‍රකාශ කරලා වචන ශබ්දයකින් දැනුම් දෙන්න. කාය විඤ්ඤාති සහ වාචී විඤ්ඤාති රූප කියලා දෙකක් තියෙනවා. එතන ඒකත් හටගන්න. අර රූපයන් නිසා හටගත්ත දෙවෙනි ආකාරයෙන් වැටහීම. රූපාකාරය වැටෙනවා. ඔකට කියනවා විඤ්ඤාති රූප දෙකක්. පරිච්ඡේද විඤ්ඤාති. එතන මේ වැඩි ඇති වෙනවා. යමක් හටගත්තහම. මෘදු බවක් සමහර වෙලාවට තියෙනවා. ඒ වගේම දැඩි බවක්, කළු බවක් තියෙනවා. ඒ වගේම තිබෙන ස්වභාවය වෙනස් වෙනවා, වැහැරෙන බවක් විවිධාකාර බවක් තියෙනවා. ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන් ආකාරී රූපෙත නිපදවි. එතකොට ලෞතා මුදුතා කම්මඤ්ඤතා. හටේතර දුදු රූප තියෙනවා. රූපයන් අතරින්ම හටගත්තේ හොඳ තරුණ කාලේ මෝරපු කාලේ හටේ තිබුණ දුදුසු. ක්‍රියාත්මක වන දුදුසු කම්මඤ්ඤතා සහිතයි. ඒ වගේම සමහර කාරණා දිනා ක්‍රියාත්මක කරන්න බැරි ඒවා. ඒක ලහු කාරණා. ඒ කියන්නේ ඒක හදලා ගන්න ඕනේ. කුරු කුරුදු කරලා ගන්න ඕනේ. එදකන් තියෙන එක දැඩි බවක, තද බවක, නිශ්චල බවක. ලහු කාරණා. ඒවා දුසු ආකාරයෙන් පරිවර්තනය කරනවා නමන්න පුළුවන්, ඕන අතර කඩේට කරන්න පුළුවන්, ඕන නම්ිතාවයක් දක්වනවා. මුදු කාරණා. අර රූපයන් නිසාම තවත් විද්‍යාමානයෙන් රූපාකාර දුන්නු. කොටන විකාර රූප කියලා ඔකට කියනවා. විවිධාකාරයෙන් පෙනෙන රූප. ඊමණ යමක් හට ගැනීම නිසා උපදක් වේ. උපදීනියෝ වේනවා. අන්න තවත් රූප වල. උපදින රූප වේනවා. ඒ වගේම පවතින රූප වේනවා. ලෝකේ දෙයි නැහැ. ඇත්ත නෙමෙයි. පවතින ආකාරයක් වේනවා. ඊළඟට වැහැරිල යන ආකාරයක් වෙනවා. වැරදෙන ආකාරයක් වෙනවා. උපචේ සාන්තති ජරතා අනිත්‍යතා කියන හතර ආකාරයෙන් කියනවා. ඔන්නයේ තියෙන ධික රූප මතන 28ක්, ප්‍රබේද 28ක් තියෙනවා. ඔක්කොම දීගතුන. නිස්පාදිනේ වෙන රූප තමයි නිස්පාදිනේ වෙච්ච ඒවා නිසා අනිස්පන්න රූප කියලා ඒවට කියනවා. ඒවා නිසා හටගන්නේ. නිස්පාදනයේ විච රූපයක් නිසා අනික වුණාගෙනා නිස්පාදයේ විචේ රූප නෙමෙයි අනික. ඒකට අනිප්පන රූප කියන. භූත ප්‍රසාද විශේෂ භාවයේ හදේ නිජ්ජති ජීවිතාහාර රූපේහි අට්ඨාස විලං තථාගේ 18ක්. පරිච්ඡේදොත විඤ්ඤාති විකාරෝ ලක්ෂණ පිට අනිප්පන්නෝට දස තේපි අට වීත විදම් භවී කියන 28 රූපයන්ගේ 15 වෙනවා කියලා විදිහට පෙන්නනවා විග්‍රහය. නිවහරි ගැඹුරු. මේ රූපයන්ගේ 15 වෙනි පිළිබඳව පෙන්නන්නේ රූපයන්ා වූ ක්‍රියාකාරීත්වය, භ්‍රමණකාරීත්වය, උපනැංගින කොට කියන රූපණැංග වෙනවා. රූප වෙනවා. මේ රූප ක්‍රියාකාරීත්වයේ විදිහට නාම ක්‍රියාකාරීත්වයෙන් ආරම්භ වෙනවා. රූපයන්ගේ 28 ආකාරයකට සම්බන්ධ වෙලා විදිහට ඒක අනිත්‍යතාවයෙන් කියන ක්‍රියාත්මක කියලා කෙලවර වෙලා යනවා. මේ ආකාරයෙන් හරස් වෙන ක්‍රම. අන්තකල්ප 40ක් එකකම ධම්මකල්පී ආයවිදි නිස්පාදනය කරව මූලික අන්තකල්ප 40ක් ගොඩනගන අන්තකල්ප 40 රූපයන්ගේ තමයි මූලික ලෝකයේ ගොඩනැගෙන්නේ.
ඒකට
තමයි මේ ආස්තය අපේ
සුද්ධාසනයේ
ඔනිස්පාදනය වෙනවා. ඒකේ අන්තකල්ප 40ක් ආවෙ නැහැ. අපි දැන් මේ කාලේ නිස්පාදනය කරනේම අන්තකල්ප 20 අවසාන වෙනකන් නිස්පාදනය කරනවා. අන්තකල්ප 20ක් අවසාන වෙනකොට හටගෙන දැන් හටගන්න අන්තකල්ප 20ක් ගියා. හටගෙන පවතින අන්තකල්ප 20ක් තියෙනවානේ. හටගෙන පවතින අන්තකල්ප 20 කාලයව අපි නිස්පාදනය කරනවා. දැන් නිස්පාදනය කරගන්නේ වෙන් අලෝභ ආදේශ අමෝහ ගුණයෙන් තමයි නිස්පාදනය කරන්නේ මුලපත්ති. ඒක කල්පවතින. ලෝක විනාශ වෙන කාල වෙනකොට ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් නිස්පාදනය කරන චිත්තද රූප තමයි ඒ කාලේ පහළ වෙන්නේ. ඒක ඒ වේ ආවිදේ කල්පවත්තන්න බලන්නේ. මේ ලෝක විනාශින ආරම්භ වෙනකොටම ලෝක සත්‍ය මෙහි මැරිලා. චිත්ත රූප නිවදාන්නේ ලෝක සත්‍ය වෙන්නේ නැහැ. මෙහි මැරි මැරි ගිහිල්ලා ආවාසක ලෝකයෙන් සම්බන්ධ වෙනවා වැඩි කාලයක් යන්නේ ඉතින්. පළවෙනි කල්පයකට ගිහින් ඉවරයි. ඒ
කියන්නේ විනාශන අන්තකාව ඉස්සේ මුල කාලේදී
මුල කාලේම ලෝක සත්‍ය ජීවීන් ඉවරයි. ඊට පස්සේ ලෝකේ ද්‍රව්‍යවස්තු තමයි දැවි දැවි පිටි පිටි යන්නේ. ඉදුරු කාලේ. අන්තකල්ප 20 යනකොට එහෙමයි යන්නේ. අනේ විනාශ වෙන අන්තකල්ප 20ක් තියෙනවා. අන්තකල්ප 20ක්ම විනාශ වෙනවා. ඒතර අන්තකල්ප 20 මුල ආරම්භයේදී අර ලෝභ දේශ මොහේ නිස්පාදනය කරපට වැඩි ආග නැති නිසා. ඒවා ගිනි රූප නිසා. අරගින්නයි ඒවැගින්නයි දෙකම දෙيره. ඒවා අන්තකල්ප 20කදී පවත්තන්නේ බැරි සත්‍යයට පාත්. ගිනි රූපය පවත්තන්න අමාරුයි. අර සෙත් රූප මුලදී තිබිච්ච නැහැ නේද? අලෝභ ආදේශ අමෝහයෙන් නිස්පාදනය කරව බ්‍රහ්ම කල්පික රූපයන්දී සම්පත්‍ති කර මහා වේගයේ කියන එක හටගත්තු මූලික රූපයන්දී අන්තකල්ප 20ක ඉදිරියට තියෙන ආවක කාලයක් තියෙනවා. අන්තකල්ප 40ක ආවක කාලය. නිස්පාදනය කරලා නිස්පාදනයේ සත්‍යයට ජීවත් වෙන අවදි පරිසරයේ හැදෙනකොට අන්තකල්ප 20 දෙවිලා ඉවරයි නිස්පාදනය කරන්න ඉවරයි. එතන පටන් ගන්නේ ඒවන් නිස්පාදනය වෙච්ච ලෝකයේ තුල තමයි ලෝක සත්‍යය ජීවත් වෙන ඉතුරු අන්තකල්ප 20. හැබැයි ඒවන් නිස්පාදනය වෙන කාල සීමාව මේ පවත්තන්ද පුළුවන්කමක් නැහැ. අර ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් ජයත කරන සිතේ රූපවල. ඒවා ජීවත් වෙන්නේ අරවේ ආදාරේ. අර කිරිබොල පොඩි එකාද අම්මා තාත්තා නැහැ වෙලිකා ජීවත් වෙන්නේ දරුවක් නාතිලේ නැහැ. කටින කෙනෙක්. සැකවන්න දෙන්න කෙනෙක්. ඒවා ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් දිනේවටත් කැටින්ද. සැකවර්ණයක් අවශ්‍යයි. ඒ සැකවර්ණේ දෙන්න අලෝභ ආදීස අමෝහයෙන් නිකුත් කරව මූල සුද්ධාසක තියෙනවා. ඒවා සැකවර්ණන අරව ගිනිගන්න. අරවට පවතින්න බෑ. ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් නිස්සාදනය කරන රූපේකද. ඒවා දැවිලා පිච්චිලි යනවා. අරවට සම්බන්ධ නෝනේ. ඒ නිසා තමයි මේ අවශ්‍ය නිගමනය කරලා තියාගන්න බෑ. ඒවා පවතින්නේ අර රූපයන්ගේ සම්බන්ධතාවය උදායි. මේ අටවිති රූපයන්ගේ සම්බන්ධය ඔය ක්‍රමයේදී ඉතින් එක දෙනවා අවිද්‍යාව විසනා දෙක මුල් කරගෙන.